ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට මිනිත්තු 7ක කාලයක් තිබෙනවා.
එද?
මිනිත්තු 7ක්.
හරි. බොහොම ස්තුතියි. මම විශේෂයෙන්ම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ කාලීන මාතෘකාවක් ගෙනල්ලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලබා දීම ගැන. ගරු ඇමතිතුමනි, මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමෙක් කිව්වා මානව සම්පත් හිඟයක් තියෙනවා වෛද්‍යවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙන බව. ඇත්ත, විශේෂඥ වෛද්‍යවරුන්ගේ පමණක් නෙවෙයි ගරු මන්ත්‍රී ඇමතිතුමා, මම ඔබතුමාත් එක්ක පෞද්ගලිකව දවසක් කතා කරනකොට කිව්වා මේ මානව සම්පත වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි නර්සස්ලා, ඒ වගේම ඊට පල්ලෙහා මට්ටමේ ඉන්න අනිකුත් නිලධාරීන් මේ අයගේ හිඟයක් අද රෝහල්වල පවතිනවා කියලා කියනවා. මම ඒකට හොඳම උදාහරණයක් හැටියට මාතලේ රෝහල මේ වෙලේ මතක් කරන්න ඕනේ. අවශ්‍ය හෙදියන් ප්‍රමාණය ලොකු අඩුවක් තියෙනවා. ඒ වගේම තමයි ලග්ගල රෝහල මේ වෙනකොට අපි මම පහුගිය කාලේ පුරාවට මේක බේස් හොස්පිටල් එකක් හැටියට උසස් කරන්න කියලා කිව්වා. මොකද ලග්ගල ප්‍රදේශයේ පවතින භූ විෂමතාවයේ සහ ජනතාවට අනිකුත් මාතලේ සහ පොළොන්නරුව, බදුල්ල, මයංගණය, එහෙම නැත්නම් දඹුල්ලට එන්න තියෙන අපහසුව නිසා ඒ තියෙන ලග්ගල රෝහල බේස් රෝහලක් බවට පත් කරන්න කියලා ඉල්ලීමක් කරා. නැත්නම් මූලික රෝහලක් බවට පත් කරන්න කියලා. නමුත් මේ වෙනකොට ඒක බී ශ්‍රේණියට උසස් කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය වෙන වෛද්‍යවරු ඉන්නවා. විශේෂයෙන්ම කායික වෛද්‍යවරයෙක්, ඊළඟට ප්‍රසවහා නාරි වේද වෛද්‍යවරයෙක්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළුව වෛද්‍යවරුන් අවශ්‍යයි. එනිසා මම ඔබතුමාට අවස්ථාවක් කරගන්නවා මේක ඒ අවශ්‍යතාවයන් සපුරා දෙන්න කියලා. ඒ වගේම තමයි මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තාම ගොවි ජනපද මූලික කරගත්ත දිස්ත්‍රික්කයක්. ඒකෙදි වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. එනිසා මේ වෙනකොට මග නතර වෙලා තියෙන හෙට්ටිපොළ වකුගඩු රෝගීන් සඳහා සකස් කරපු රෝහල ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා එය ජනතාවට ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එනිසා මම කියනවා අද අපි මේ දෙපැත්තක හිටියට එදා අපි ඔක්කොම එක පැත්තක ඉඳලා මේ රටේ ප්‍රශ්න ගැන කතා කරපු මිනිස්සු. එනිසා මං ඉල්ලීමක් කරනවා මේ රණ්ඩු කරගන්න එකට එහා ගිහිල්ලා මේ හොඳ දකින්න කතා කරන දේවල් වල හඳ පෙන්නකොට ඇඟිල්ලේ එදා අල්ලන්න එපා. එනිසා මේ ප්‍රශ්නේ දිහා බලන්න කියන එක මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට වතුරෝහල් දිහා බලපුවාම කාලයක් තිස්සේ වතුරෝහල් වැහිලා ගිහින් තියෙනවා. අද හෙම්බිරිසාවක් හැදුනත් වතුවල ජනතාවට එන්න වෙලා තියෙනවා පල්ලෙහා නගරේ තියෙන රෝහල් හොයාගෙන. ඉතින් හොඳ වැටුපකුත් නැහැ. එතකොට ත්‍රිවිලර් එකට සමහරවල් රුපියල් 2000ක් 3000ක් වෙන් කරන්න වෙනවා. එනිසා වතුරෝහල් සම්බන්ධයෙන්ුත් ඔබතුමාලාගේ අවධානය යොමු කරන්න කියලා මම යෝජනා කරනවා. ඊළඟට අස්ති ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන උපකරණවල හිඟයක් අපේ රටේ පවතිනවා. එනිසා ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරන්න කියලා මම යෝජනා කරනවා. ඊළඟට අත්‍යවශ්‍ය ඖෂධ 300ක පමණ හිඟයක් තියෙනවායි කියලා මේ රෝහල්වල, රජයේ රෝහල්වල පවතිනවායි කියලා වෛද්‍ය සැක්පයුම් ඒකකයේ කියනවා. විශේෂයෙන්ම ඉන්සියුලින්, සෝඩියම් බයිකාබනේට්, ඊළඟට ඉමුනෝග්ලොබින්, කාබෝ ප්ලැටින් වගේ විශේෂයෙන් දියවැඩියාවට, පිළිකා රෝගවලට ප්‍රතිශක්තිකරණයේ අඩු අයට දෙන මේ වගේ රෝග සඳහා භාවිතා වෙන අත්‍යවශ්‍ය ඖෂධ. මේ හිඟය මං හිතන්නේ මේ රටේ අහිංසක ජනතාවට තවදුරටත් අපි මූණ දෙන්න ඉඩ සලස්සනවද කියන එක අපි අවධානය යොමු කරන්න ඕනේ. මේකට හේතුව හැටියට මම දැක්කා විශේෂඥයින් කියලා තියෙනවා හිඟ ඖෂධ පිළිබඳව පුරෝකථනයක් කරලා නැහැයි කියලා. ඒ පුරෝකථනය කරන්නේ නැතුව අර ගම්වල කියනවා වගේ ඒ වෙලාවේ දුවලා ගිහින් ඒව හොයලා වැඩක් නැහැ. එනිසා ඒ සඳහා ඒ වැරදිච්ච තැන් අපි හදා ගන්න ඕනේ කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. ඊළඟට තමයි ඖෂධ ප්‍රසම්පාදනයට අපි දන්නවා පහුගිය කාලේ පුරාවට ලොකු ගැටලු වලට මුහුණ දුන්නා. මේවට ඔබතුමන්ලා ගත්ත නව ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග මොනවද? ඒ පරණ වෙච්ච තැන් වහ ඒ හිඩැස් වහන්න ගන්න නව ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග මොනවද කියන එක මේ රටට එලි කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තත්වයෙන් බාල ඖෂධ අදටත් අප රටේ තියෙනවා. එහෙම නැත්නම් ඔබතුමන්ලා කියන්න දැන් මේ රටේ තත්වයෙන් බාල ඖෂධ නැහැයි කියලා ඔබතුමාලාට මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් ද සහතිකයක් කියන එක මේ වෙලාවේ කියන්න. මොකද දත්ත මඟඩියක් වුණා. ඔබතුමා දන්නවා අපි සියල්ලම මේ පැත්තේ ඉඳලා ඒ කාලේ කෙහෙලිය රඹුකැලැම් ඇමතුමා ඇතුළු සෞඛ්‍ය ඇමතුමාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර සමගි ජන බලවේගයේ හැටියට උසාවියට ගිහිල්ලා එතුමාව සිරගත කරන්න පුතැනට අපි කටයුතු කරා. හැබැයි මේ දත්ත මඟඩිය කරපු අයට දැන් මොකද වෙන්නේ කියන එක ඔබතුමන්ලා කියන්න ඕනේ. මොකද මේ වෙනකොටත් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව නිසා ලේකම්වරයෙක් පිරේ ගියපු රටක් මේක. එනිසා ඔබතුමන්ලා ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එකත් මේ රටට එලි කරන්න.
ඊළඟට ඇන්ජියෝග්‍රෑම් පිළිබඳව එකක කාලයක් තිබෙනවා.
අර ගයන් තැමතුමා දුන්න මිනිත්තු දෙක මං හිතන්නේ ඇති.
ඒ දෙකත් එක්ක තමයි.
ඒ දෙකත් එක්ක වෙන්න විදිහක් නැහැනේ. කොහොම හරි එන්ජියෝග්‍රෑම්ස් ගැන මම පරාපිටියේ පමණක් නෙවෙයි ලංකාවේ 20,000ක් පමණ පොලිමේ ඉන්නවා. දිනයක් හම්බෙන්නේ කාලයක් ගිහිල්ලා දිනේ හම්බෙනකොට සමහර විට රෝගියා මිය ගිහින් මේ තත්වයට අපිට විසඳුම් ගේන්න ඕනි. ඒ වගේම පෞද්ගලික රෝහල්වල සත්කම්වල මිලවල නියාමනයක් තියෙන්න ඕනි. එක රෝහලක උදාහරණයක් ගත්තොත් සීසේරියන් සත්කම අපි ගමු. රෝහලෙන් රෝහලට ගාන වෙනස්. එහෙම වෙන්නේ කොහොමද? මේ ලෝකයේ රටවල් වල එහෙම නැහැ. එනිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ සත්කම් සඳහා මොන රෝහලේ පෞද්ගලික රෝහලේ කරත් ඒකට තියෙන්න ඕනේ එක මිලක්. මෙන්න මේවා සම්බන්ධයෙන් අලුත් නීති ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඩෙංගු බලකාය ගන්න. අද මේ වෙනකොට ඩෙංගු රෝගීන් ජනවාරි මාසයේ අවසන් වෙනකොට 4943ක් ඉන්නවා. හඳුනාගෙන තියෙනවා. එතකොට අවදානම් කලාප 16ක් මේ වෙනකොට නම් කරලා තියෙනවා. මේ වර්ෂාව නවතිනවත් එක්ක ඒ තත්ත්වය වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මෙය සමනය කරගන්න සහයෝගය දීපු කණ්ඩායම තමයි ඩෙංගු බලකාය. තව වෙනකන් ඒ අයව ස්ථීර කරලා නැහැ. ඉතාමත් සොච්චම් මුදලකට ඒ අය තමන්ගේ කාර්යය කරනවා. මේ කණ්ඩායම නැති වුණොත් මේ 4943 කියන එක කොතන නවතීද කියලා මම ඔබතුමාගෙන් අහනවා. ඊළඟට පෝෂණය සම්බන්ධයෙන් මම අවසන් කරනවා. පෝෂණය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින සතියකට කලින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා පෝෂණය සම්බන්ධයෙන් මේ රටේ දරුවන්ගේ මන්ද පෝෂණය සම්බන්ධයෙන් වාර්තාවක්. ඒ වාර්තාව මගේ අතේ තියෙනවා. මම අදත් සභාගත කරනවා. 23 වෙනි පිටුව බලන්න. මේ රටේ දරුවන්ගෙන් අවුරුදු 18ට අඩු සියලුම දරුවන්ගෙන් 3 එකකට 37%කට වැඩි සංඛ්‍යාවක් කුමන ආකාරයේ හෝ මන්ද පෝෂණ ලක්ෂණ පෙන්නනවා කියලා. එතකොට ඒකේ එක හේතුවක් හැටියට දකින්නේ පවතින උද්දමනය නිසා මේ අයට හොඳ ආහාර සඳහා ළඟා වෙන්න තියෙන ඉඩකඩ නැතිකම. මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමාගේ රජයේ ඇතුලේ මේ අයට එය අවශ්‍යතාවයේ සපුරා ගන්න හදලා තියෙන පාර මොකද්ද කියලා. අපේ ගම්වල තිබුණා දුප්පත්ම පවුලක හරි පොල් සම්බෝලයි බතුයි හරි කාලා ඉන්න පුළුවන් කියලා. දැන් අද පොලුත් නෑ 250යි. හාලුත් 200ට ඉහා ගිහිල්ලා. එතකොට මේ පොල් සම්බෝලයි බතුයි කන්න කියප එක කොහොමද කරන්නේ? ඇමතුමා කියන පොල් සම්බෝල හැදුවාම පොල් නාස්ති වෙනවා කියලා. එතකොට මේ රටේ දරුවන්ට මොන ආකාරයෙන්ද කන්න දෙන්නේ? ඉස්සර කිව්වා ලුණුයි බතුයි කමු කරත්තරන් කියලා. ලුණුයි බතුයි කන්නත් බෑ ඇමතුමා. ලුණුත් නෑ බතුත් නෑ. මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ රටේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වාර්තාවක් වසරකට දෙවතාවක් මේ පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. රජයේ විවිධ සුබසාධන වැඩසටහන් කරනවා මේ රටේ දුප්පත්කම නැති කරන්න. ඒ වෙලාවේදී මේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් ඉන්න පවුල්වලට ප්‍රමුඛතාවය ලබා දෙන්නට වැඩ කටයුත්තක් කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, මේ රටේ සැබෑ ප්‍රශ්න තියෙනවා. මේ රටේ සැබෑ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර අවශ්‍ය නිසා තමයි ඔබතුමාන්ලට 3-2කට එහා බලයක් දීලා මේ පාර්ලිමේන්තුවට ඔබතුමාන්ලා ගෙනාවේ. ඔගොල්ලෝ හොරු අල්ලන්න ඕනි, බැංකු හොරු අල්ලන්න ඕනි, 88 89 ඉඳලම බැංකු කඩපු අය අල්ලන්න ඕනි, මහින්ද රාජපක්ෂ ඇතුළුව හැමෝම ගෙවල් වලින් එළියට දාන්න ඕනි. හැබැයි මේ රටේ ජනතාවට ඊට එහා ගිහිල්ලා විසඳගන්න ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඒවා හැබැයි කජු කනවා තරන්න ලේසි වෙන එකක් නැහැ. එනිසා මම ඔබතුමාලාට කියනවා මේ රටේ මිනිස්සුන්ගේ හැබෑ ප්‍රශ්න දිහා බලන්න. ඒ මිනිසුන්ට අද පෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා, සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා, අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. එනිසා ඒවට අවශ්‍ය විසඳුම් ගේන්න එහෙම නැතුව රිලවුන්ට බැනලා ගොවින්ට බැනලා එහෙම නැත්නම් වී මුලදායට බැනලා බැනලා වැඩක් නැහැ. ඒවට අවශ්‍ය විසඳුම් ගේන්න ෂෝ දැම්මට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ටික කාලයක් චූන් එක තියෙයි, ඊට පස්සේ මිනිස්සු පාරට බහිනවයි කියන එක මම ඔබතුමන්ලට මතක් කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.